දෙදහස් දාහතර වසරේ තුන්වැනි මාසේ හතරවැනිදා භාවනා වැඩසටහන. ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉගෙන ගන්නට දේවල් පිළිබඳව හැරිලා බලන්න තියෙන අවස්ථාව. මේක තවත් වැඩසටහනක්, තවත් උපදේශයක්, තවත් චින්තනයක්, තවත් දර්ශනයක් නොවේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට මොන ආගමක, මොන ජාතියක, වර්ගයක, කොයි තරාතරමක හිටියත් පුළුවන් තමන් දිහා හැරිලා බලන්න. ඒ ගැටලුවක් නෑ. හැමෝටම තියෙනවනේ මානසික ගැටලු, ප්‍රශ්න, දුක් වේදනා තියෙනවනේ. ඒ දුක් වේදනාවන් වලින් නිදහස් වීම සඳහා කරන මනෝවිද්‍යාත්මක පරීක්ෂණය. මේක ආගමක් නෙමේ, මනෝවිද්‍යාවක්. බුදුහාමුදුරු විද්‍යාව උදපාදි කියලා කිව්ව එක නෙමේ, විද්‍යාවක්, මනෝවිද්‍යාවක්. ඒතකොට විද්‍යාවක් කියන එකට ආගමක් නෑ. ඒක හැමෝටම අයිති. අර ලෝකෙ ගෝලාකාරයි කියන එක විද්‍යාවක් නේ, විද්‍යාත්මක සත්‍ය න්‍යායක් නිසා. ඒක මොන ආගමක හිටියත් ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා විද්‍යාව කියන එක අපිට මගහරින්න බැරි දෙයක්. සියලු දෙනාටම, මොකද ඒක සත්‍යය. අපේ ශරීරයේ වැඩ කරන විදිය ඒ විද්‍යාත්මකයි. ඒක ස්වභාවයක් තියෙන. ඉතින් ආගම් මොකක් වුණත් වෙදකම එක වගේ ක්‍රියාත්මක වෙන්නේ ඒකයි. ඊපස්සේ මානසික විද්‍යාවත් එහෙමයි. මිනිස් ඔක්කොටම තියෙන ලෝභ, ද්වේෂ, මෝහ, දුක් වේදනා ඕව තියෙන්නේ. ඒක විද්‍යාත්මකයි. ඒවට හේතුව ඒව හට ගන්න ආකාරය, දේවල් පිළිබඳව ගවේෂණය කරලා අපි ඔය දැන ඉගෙන ගන්න තියෙනවට වැඩි ක්‍රමවේදයකට ඉගෙන ගන්න ඕන. අපි සාමාන්‍ය ඉගෙනගෙන තියෙන ක්‍රමවේදයට වැඩි යමක් ඉගෙන ගන්න ඕන. දැනුමින් ඉගෙන ගන්න දේවල් තමයි ගොඩාක් දේවල් තියෙන්නේ මේ පොතේ. සංස්කාර කොහෙද තියෙන්නේ? තමා තුළ සංස්කාර හඳුනන්නේ පොතේ. සංස්කාර කියලා වචනයක් තියෙනවා. විඥානේ, විඥානේ තමා තුළ අඳුරන්නේ මොකද්ද කියලා පොතේ විඥානේ කියලා වචනයක් අඳුරනවා. එහෙම වැඩක් නැහැ. ඒගොල්ලෝ තමයි අර පොඩි කාලේ වම් අත උස්සන්න කිව්වම දකුණු අත උස්සන අය. ඒගොල්ලෝ දකුණු අත කියලා දන්නේ නැහැ. දකුණු අත උස්සන්න කිව්වම වම් අත උස්සන. එතකොට ඒ ප්‍රත්‍යක්ෂව තමා තුළ වම් අත දකුණු අත හොයාගන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? වැරදි එකක් තමයි ඔසවල තියෙන්නේ. ඒ වගේ විඥානය කිව්වහම වෙන දෙයක් හේතුවොත් එහෙම වැඩක් නැහැ. වෙන දෙයක් නම් තේරුම් ගන්න තියෙන වැඩක් නැහැ. ඔබේ නිදහස ඔබ සොයා යන්න. වැට කඩුලු වලින් කොටු වෙලා ඉන්න සංඥාව ඒ සංඥාවම තමයි වැට කඩුලු හදාගන්නේ. ඒ සංඥාවම තමයි ඒ වැට කඩුලු වලට කොටු වෙන්නේ. ඒක බුදුහාමුදුරු උපමා කළා යකඩය තුලම හැදෙන මලකඩ යකඩය විනාශ කරනවා කියලා. අසල උපමාව ඒක. ඒක විඥානයේ තුලම ඇති වෙන වැරද්ද විඥාණයටම හානි කර පිණිස පවතින. සංඥාව තුලම හට ගන්න වැරද්ද සංඥාවටම අහිත කර පිණිස පවතින. නාම රූප වල හට ගන්න ඒ පැවැත්ම නාම රූප වලටම අහිත පිණිස පවතින. සංකාරය තුල හට ගන්න ඒ පැවැත්ම සංකාරයටම අහිත පිණිස පවතින. ඒකයි ස්වභාවය. ඔබම ගන්න සංඥාව ඔබටම අහිත පිණිස පවතින. ඔබම ගන්න වේදනාව ඔබටම අහිත පිණිස පවතින. ඔබම ගන්න මමංකාරය ඔබටම අහිත පිණිස පවතින. යකඩය තුලම හැදෙන මලකඩ යකඩයම විනාශ කරනවා. මලකඩ වෙන කොහෙවත් ආවේ නැහැ. යකඩෙන්මයි හැදෙන්නේ. යකඩමයි විනාශ වෙන්නේ. යකඩෙටම අහිත පිණිස පවතින. මලකඩ යකඩේ විනාශ කරනවා. බලන්න ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරුවෝ දැකපු. ඔබේ විනාශේ ඔබමයි. වෙන කෙනෙක් නෙමෙයි. එතකොට මොකද අපි කරන්න ඕන? ඔබ වෙන්නේ මම වෙන්නේ අවිද්‍යාව. විද්‍යාවක් ඇති තැන ඔබ මම නැහැ. විද්‍යාව නැති තැනයි ඔබ මම ඉන්නේ. දැන් බලන්න ඔබ ළඟ ඉස්සල්ලම මම ඉන්නවද කියලා බලන්න. මම ඉන්නවනම් එළියට ඇඟිල්ල දිකු වෙනවා ඔබ කියලා කෙනෙක්. කවුද ඔබ කියලා ඇඟිල්ල දිකුරු කරන්නේ? මම. මම නැත්නම් ඔබ නැහැ. ඔබ නැත්නම් ඔබේ කියුම් කෙරුම් නැහැ. මම නැත්නම් මම කියුම් කෙරුම් සිතුම් නැහැ. ඒ නිසා නිදහස කියන එක ලැබෙනවා. මමත්වෙන් හදාගෙන තියෙන්නේ සම්මුතියක්. මමත්වේ කියන්නේ සම්මුතියක්. මේ ලෝකේ තියෙන ප්‍රබලම සම්මුතිය තමයි මමත්වය. සම්මුතිය කියලා කියන්නේ බාහිරයට කියන නමක් නෙමෙයි. සම්මුතිය කියලා කියන්නේ සම්මතය. මේ ඉඩම මගේ. මේ කාර්ග මගේ. මේ රස්සාව මගේ කියලා ගන්න සම්මුතිය. ඒ සම්මුතිය තුල ඇත්තක් නැහැ. සම්මුතිය තුල ඇත්තක් නැහැ. එතකොට ඇත්ත නැත්ත බෙදන්නෙම සම්මුතිය. නැතේ කියන්නේ සම්මුතිය. ඇතේ කියන්නේ සම්මුතිය. ඇතනම් එයාට නැත තියෙනවා. නැත්නම් එයාට ඇත තියෙනවා. නැත කියන කෙනෙක් ළඟ ඇත කියන දෙයක් තියෙනවා. ඇත කියන කෙනෙක් ළඟ නැත කියන දෙයක් තියෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගය කියන්නේ නැත නැත. නැත නෙමෙයි. නැත නැත. ධර්ම මාර්ගය කියන්නේ නැත නැත. නැත නෙමෙයි. නැත නැත. අපි කිසිවක් නැහැ කියලා කියනවා. කිසිවක් තියාගෙන මමත්වේ නැහැ කියලා කියනවා. මමත්වේ තියාගෙන මමත්වේ නැති කෙනෙකුට මමත්වේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කිව්වොත් එතන මම ඉන්නවා. මොකද කියන්නේ මමනේ. කොහොමද මෙතන මම ඇත කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒවල දහම මමත්වයෙන් තොරයි. තථාගතත්වයේ මමත්වයෙන් තොරයි. සම්මුති, සංස්කෘතික, ආගමික, වාර්ගික චින්තන මමත්වයෙන් යුක්තයි. මමත්වයේ තියෙන අයට ભેද බින්නකම් කෝටි ගානයි. මමත්වයේ නැති කෙනාට කිසිම ભેද බින්නකමක් නැහැ. කොහොම එක සමානයි කියලා ගන්න නැහැ. කොහොම අසමානයි කියලා ගන්නෙත් නැහැ. කිසිත් බෙදීම් නැහැ. ඇයි බෙදන්නේ නැත්තේ? එයාට බෙදන්න බෑ. ඇයි බෙදන්න බැරි? එයා ළඟ අර හැන්ද නැහැ. හැන්දෙන්නේ බෙදන්නේ මොකද්ද හැන්ද? හැන්ද තමයි පුජ්‍යලත්වය. පුජ්‍යලයා තමයි මේ බෙදීම් ඔක්කොම කරන්න තියෙන්නේ. ආගමික බෙදීම්, ජාතික, වාර්ගික ඔක්කොම බෙදීම් තියෙන්නේ පුජ්‍යලත්වය. ඒ නිසා තමයි ජය පරාජය දෙකම අතහැරපු කෙනෙක්. ජය පරාජය දෙකම අතහැරපු කෙනෙකුට ජයක් ගන්න දෙයක් තියෙනවද ලෝකේ? නැහැ. ඒ වගේම එයාව කවමදාකවත් කාටවත් පරාද කරන්න පුළුවන්ද? නැහැ. එහෙනම් පරාද කරන්නත් බැරි කෙනෙක්. එයාට ජය ගන්න දෙයක්වත් නැති කෙනෙක්. ඇයි හේතුව? එයා නැති කරේ ජය පරාජය දෙක. යා පරාජය ජයගත්තා. පරාජය ජයගත්තා. ආයි පරාජය වෙන්නේ. සෑම ජයග්‍රහණයක්ම පරාජයට පත් වෙනවා. ඒත් පරාජය ජයගත්තොත් එහෙම කවදාවත් පරාද වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ජයක් නෙමේ ප්‍රාර්ථනා කරන්න ඕන. අපරාජිතත්වයක්, පරාද නොවන තත්වයක්. නිවන අපරාජිතයි. නිවන කියන වචනයට ගොඩාක් වචන තියෙනවා. සැහැල්ලුව කියන්නේ, මෘදු බව කියන්නේ, සාන්ත බව කියන්නේ, නිරෝධය කියන්නේ තේ නිවනටමයි. නිවන කිව්වහම අපි හිතන්නේ මේ උපදින්න නැතුව ඉන්න කතාවක් තමයි මුලින්ම ගන්නෙ. ඔව්, උපදින්න නැතුව ඉන්න පුළුවන් කෙලෙස්. උපදින්න නැතුව ඉන්න පුළුවන් වේදනාව, දුක්ඛ දෝමනස්සය, කම්කටොළු. ඒක තමයි සසර උපදිනවා කියන්නේ. දැන් මිනිස්සු ජීවත් වෙලා ඉඳිත් වේලාවකට ඉපදෙනෝ පෙරේතෙක් වගේ. වේලාවකට ජීවත් වෙනෝ යකෙක් වගේ. මේ මනුස්සාත් නෙමෙයි ඉඳගෙන උපදිනවා. 31 තලේම ඉපදි මෙරි මෙරි ජීවත් වෙනවා. ඉතින් එහෙව් ජීවිතේ වැඩි පුරුද්දක් කරපු ආත්මයකට ආය ලැබන ආත්මෙත් කියයි. මේ මොහොතෙත් සසර. දැන් අනිකුත් සත්වයන්ට තියෙන එක සත්ව ගතියයි. දැන් සිංහයට තියෙන සිංහ ගතිය විතරයි. නරියට තියෙන්නේ නරි ගතිය විතරයි. කපුටට කපුටු ගතිය. ඔක්කොම කපුටු ඒ වගේ. ඈ වලහට තියෙන වලස් ගතිය. ඒ ගතියම තමයි. යාට සිංහ ගතිය, අර නරි ගතිය එන්නේ වලස් ගතියම තමයි. නමුත් මිනිස්සයර ඔය ඕන ගතියකට ආරූඪ වෙන්න පුළුවන් ගුණයක් තියෙන ඕන ගතියක් ඔය මිනිස්සු ළඟ තියෙනවා. ඔය ගති බහුලයි. දැන් මිනිස්සු අපිට අහුවෙන්නේ ඒකයි, විවිධ ගතිවල. තුන් නිර්වාණ ධාතුවේ ගති බහුලයි. ඒ නිර්වාණ ධාතුවේ එතකොට මොකද කරන්නේ? ගති විමුක්ත කරන්න ඕන. ගති විමුක්ත කරනවා. ගති ලක්ෂණ නැති කරනවා. ඒ කියන්නේ කිසිම ස්වභාවයක් නැහැ. දැන් ඔය සමහර අය කියවුවොත් කිසි ගතියක් නැහැ කියලා ඒගොල්ලන්ට ගතියක් තියෙනවා. මොකද්ද ගතිය? මනුස්ස ගතිය. එහෙම නැත්නම් යක්ෂ ගතිය, පෙරේත ගතිය මේ මොහොතෙත් වැඩ කරනවා. එහෙම නැත්නම් දේව ගතියක් හරි වැඩ කරනවා. එතකොට ගති විමුක්ත කියලා කියන්නේ කෙනෙක් පුජ්‍යලේ නොවුනා කියන එක. ඒ නිසා මම මේ වගේ කෙනෙක් වෙමි කියන ප්‍රාර්ථනාවෙන් මේ ඔබ ධර්මය අහන්න ඕන. මම කොහොම හරි කිසිවෙක් නොවෙමි. ඈ කොහොම හරි මහන්සියලා කිසිවෙක් නොවෙමි කියන අදහස. මම මාර්ගඵලවාදී වෙමි නෙමෙයි. මම සෝවාන් වෙමි නෙමෙයි. මම කිසිවෙක් නොවේමි. ඒකටයි මම මේ උත්සාහ කරන්නේ. ඈ කෙනෙක් මාර්ගඵල ලබයිද? නැහැ. කෙනෙක් මාර්ගඵල ලබන්නේ නැහැ. කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න බෑ. ධර්මයට විරෝධයම කෙනා ධර්මයට විරෝධතාව ධර්මයම කෙනා පුජ්‍යලයා. එතකොට ධර්මයට විරුද්ධ කෙනෙක් අල්ලගෙන ධර්ම මාර්ගේ යන්න පුළුවන්? මම ධර්ම මාර්ගේ යන්න බෑ. කෙනා පුජ්‍යලයා අල්ලුවාම නොමග යවන්නේ. ධර්මයට වැටුණත් නොමග යනවා. ඒ කෙනා පුජ්‍යලයාත් එක්ක නෑනේ. එතරම් මාන උද්දච්චකම් ඇති වෙනවා. එහෙම නැත්නම් ධර්ම සංඛාර ඇති වෙනවා. එහෙම නැත්නම් ඒවත් අර උපාදානයන් වලට පාත්‍ර වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ නිසා කෙනා පුජ්‍යලයා කියන කෙනා අවශ්‍ය නැහැ. ඉතින් කෙනා පුජ්‍යලයා ඒක ඉන්නේ අධ්‍යාත්මේ. දැන් අපිට පිටින් රඟපාන්න බෑ. මට මමත්වේ නැහැ. දැන් සමහර අය නිහතමානී බව පෙන්වන්න කියලා මේ ඔළුව පාත් කරන් ඉන්නවා. ඈ එහෙම පාත් කරන් හිටිය කියලා නිහතමානී නේද? ඈ එනයිද ඔළුව පාත් කරන් ඉන්න කොක්කු එහෙම කොච්චර නිහතමානීද? එහෙම වෙන්න බෑ. මම ලෝභ කෙනෙක් නෙමෙයි කියලා එක්ක තියෙන හැමදේම දෙනවා. එහෙම දීලා හිඟන්න උනායි කියලා ලෝභකම නැති කරන්න බෑ. හා වෙසන්තර රජුරු කියන ඒ කතාව අධ්‍යාත්මික කතාවක්. ඒක බාහිර එකක් නෙමෙයි. බාහිර කතාවක් නෙමෙයි. වෙස් අන්තර කියලා කියන්නේ වෙස් අතහැරීම, වෙස් අතුරු දහන් කියන එක. ඒක වෙන්නන්නේ ඔක්කොම දන් දීම නෙමෙයි. ආන්න. කොහොම දන් දීම? දැන් පිටින් ඕක කරන්න ගියොත් එහෙම මොකද? අවසානයේ මොකද වෙන්නේ? ඔක්කොම අතහැරලා අර නිකන් දිවි හමක් ඇඳගෙන අවසානයේ ඉන්නේ. ඉතින් ඒ හමත් ඉල්ලන කවුරු හරි ඒකත් දන් දෙන්න වෙනවා. වෙස් අන්තර, වෙස් අතහැරීම මොනවද අරගෙන තියෙන වෙස් තියෙනවා අපේ ඇඟේ. අර ජූතක බමුණා කියලා කියන්නේ මොකද්ද? ජූතක කියන්නේ බැඳීම, තණ්හාව, ආසාව. ඒක ඕනම කෙනෙක් ළඟ ඒ ජූතක බමුණෙක් ඉන්නවා. ඒ ජූතක බමුණා ඉන්නවා අර සියලුම වස්තුන් එක්ක. මොනවද? ධනයත් එක්ක, බැඳීම් එක්ක, ඔක්කොමත් එක්ක. කවුද ඉන්නේ? ජූතක බමුණා ඉන්නවා. දැන් එක පැත්තකින් වෙස්සන්තරත් ඉන්නවා, අනිත් පැත්තේ ජූතක බමුණත් ඉන්නවා. දැන් ජූතක බමුණයි වෙස්සන්තරයි දෙන්නම එක තැනක තියන්න බෑ. දෙන්නේ දෙන්නේ දෙන්නගේ ස්වરૂපේ දෙකක්. ජූතක බමුණ නොසෑහෙන පුජ්‍යලයෙක්. එයාගේ නොසෑහෙනකම ඔච්චරද කියනවනම් නේද? අවසානයේ ශාලිය ක්‍රිෂ්ණ ජිනා අරගෙන ගියාම මොකද කරන්නේ? මව්පියෝ අර මේ ආසීයි ආච්චි සීයා මොකද කරන්නේ? රන් බරට දරුව දෙන්නගේ බරට රත්තරන් දීලා පොඩි ආන නෙමේ දරුව දෙන්නගේ. අද කාලේ මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතෙනවා නේ. කලමේ කිලෝ 15ක් වුණානේ. කිලෝ 15 වල 25ක් අද දෙන්නේ නේ. එහෙම වුණොත් එහෙම කිලෝ 50ක් විතර දෙන්න වෙනවා. ඉතින් එහෙම රන් බරට දීලා ගත්ත අ르ගෙන ඉවරලා රසපොජුන ආහාර ඔක්කොම දුන්නා. කොමත් අලඳලා අවසානයේ අර මේ බඩ උඩ තිබුණ තව බත් ඇටයක් තිබුණ ඒකත් කෑවා. අරගෙන ඉතුරු වෙලා ඔයදනේ පැලිලා වැරුණා කියලා කියනවා. ඒක ජූතක බමුණගේ ස්වභාවය මොකද්ද? එහෙනම් ජූතක බමුණට පැලිලා මැරෙන්න සලස්සන්න ඕන. යූතක බමුල පැල්ල මැරෙන්නේ අපි මොන මොන මොනව හරි පොරබදනවා නම් ඒකට යූතක බමුණ තව තව ශක්තිමත් වෙනවා. අපි අතහැරලා දැම්මහම යූතක බමුණ නොසෑහෙන මට්ටමටපත් වෙලා මොකද වෙන්නේ? ඒකයි ඉන්නේ. ඕනෝට වැඩි ධනය බලය නිලයේ පස්සේ දුවන මිනිස්සුම තමයි දුප්පත්. ඒවා පස්සේ දුවන ගමන අවම කළාට පස්සේ ආ එතනම පෝසත්. ඒකෙන් අදහස් වෙන්නේ අර කොච්චර තිබුණත් නොසෑහෙන පුජ්‍යලයා දුප්පත් කියන කතාව. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ නව නිර්මාණ කරන්න එපා, දියුණු වෙන්න එපා කියන එකක් කතා කරන්නේ නැහැ. මේක දහමක් හැටියට තේරුම් අරන් යන්න නේද? දැන් බලලා මීයෝ අල්ලන්නේ එක විදියකට, බලලා පූස්පටව අල්ලන්නේ තව විදියකට. ඒ නිසා අල්ලන එක නතර කරන්න එපා. අල්ලන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ රත් වෙච්ච කේතලයක් කියලා දැනගත්තාම අපි අල්ලන විදිය වෙනස් වෙනවා. තේරෙනවා? දැන් එතකොට බුදුවරුන්ටත් දානි හම්බ වෙනවා. ඉතින් අල්ලන විදිය වෙනස්. රස ආහාර හම්බ වෙනවා. අල්ලන විදිය වෙනස්. ආරාම ලොකු ජේතවනාරාම වගේ ලස්සන මල් උද්‍යානයක ලස්සන ආරාමයක් මාලිගාවක් වගේ එකක් හම්බ වෙනවා. අල්ලන විදිය වෙනස්. කීර්ති ප්‍රශංසා ලැබෙනවා. අල්ලන විදිය වෙනස්. අපකීර්තියත් නින්දා අපහස පුදුම විදියට ලැබෙනවා. අල්ලන විදිය වෙනස්. කොච්චර දුක් ගැහැට වින්නද කියනනම් ওই Hindu සමාජයේ බුදුහාමුදුරුවෝ තරම් මං හිතන්නේ මෙතන ඉන්න ඔක්කොටම ජීවිතේ හම්බ වෙච්ච නින්දා අපහාස ටික බැලුවත් බුදුහාමුදුරුවන්ට හම්බ වෙච්ච දේවල් වලින් මං හිතන්නේ කෝටියෙන් එකක් වගේ. ඒ තරම් පුදුම විදියේ බලපෑමකට බුදුහාමුදුරුවෝ හම්බ වුණා. අවසානයේ අපි කර්ම විපාකය මේව කියලා ඔය දැම්මට මුගලන් හාමුදුරුවෝ ගුටි කාලා මැරෙන්නේ. පිරුණා පාන දෙන්න. හාල්ලට ගාන්න, හුන්සල්ලට ගාන්න ඇට ගැඩුන ගෙවුවාම කොහොම ගැහිල්ලක් ගහන්නේ නැද්ද? කොහොම ශාරීරික වේදනාව රැකලා ඉඳලා පාරේ ඉඳලා අන්නේ තීර්ථකේ උද්දටම අල්ලන් ගැහුවා. හැබැයි මුගලන් හාමුදුරුවෝ ඩිංග සැර චරිතය. පොඩ්ඩක් සැරයි. අනිත් අය වගේ නෙමෙයි. සරයි කියලා කියන්නේ ඉතින් ධර්මානුකූලව හරියට පිටනෝ පොඩ්ඩක් ඉතින් සර කරන්න ඕන කෙනෙකුට සර කරන කෙනෙක්. අර බුදුහාමුදුරුවෝ ළඟට කැඳවන්න එක භික්ෂුන් වහන්සේ කෙනෙකුට එන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝත් කිව්වා, සරියුත් හාමුදුරුවෝ ගිහින් කිව්වා, අනිත් හාමුදුරුවෝත් ගිහිල්ලා කිව්වා ඒ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කතා කරන්න එන්න කියලා. ආවේ නැහැ. මුගලන් හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි කෙසේ හෝ කැඳවන්නද? කොහොමද ඒකේ තේරුම? කෙසේ හෝ කැඳවන්නද කියලා ඇහුවා. ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ පොඩ්ඩක් සැරයි. ඈ කෙසේ හෝ කැඳවන්නද කියලා ඇහුවා. ඒ කියන්නේ කංගෙටින් හැරි අල්ලගෙන එනවට්ටමක් ඒක. යාර ඒ කියන්නේ ඒක තමයි ඒක ආර්යවතුන් දහම වෙන්න ඕන තේරෙන භාෂාවෙන් තේරෙන කෙනාට කතා කරන්න ඕන නොතේරෙන භාෂාවකින් යාට කතා කරන්න වැඩක් නැහැ අපිත් එහෙමයි පුරුදු වෙන්න ඕන එක එක පුජ්‍යලයාට තේරෙන්නේ එක එක ගුණාංග එක එක තත්ත්ව ඒකට ඒ විදිහට මුහුණ දෙන්න පුළුවන් ආත්මීය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ජීවිතේ වෙනසක් දකින්න තියෙන මේක ආගමක් නෙමෙයි ආගමක් නෙමෙයි මේක විද්‍යාවක් ඒ නිසා ආගම් ඒ විදිහටම ඕන කෙනෙකුට අදහගෙන ඕන කෙනෙකුට වැඳගෙන පුදගෙන ඕන නම් ඔක්කොම ආගම් ටික අදහගෙන ඕන නම් එකක් අදහගෙන ඕන විදිහකට ඕන එකක්වත් අදහන්නේ නැති කෙනෙකුට වුණා මේ පුළුවන් තේරුම් ගන්න ආගම කියන්නේ වෙනම සංස්කෘතික පිළිවෙතක් කියලා හිතමු මේ අධ්‍යාත්මයේ තේරුම් ගැනීම කියලා කියන්නේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඒක කාටවත් අවශ්‍ය කරන දෙයක් සියලුම මිනිස්යන්ට මොකද විද්‍යාව කියන එක අවශ්‍යයි කායික විද්‍යාව අවශ්‍යයි ඉගෙන ගන්න මනෝවිද්‍යාව ඉගෙන ගන්න අවශ්‍යයි එහෙනම් මනෝවිද්‍යාව තුළ නිවීම මනසේ නිවීම නිවීම ගොඩ නැගීම නිවීම කියන එක තහවුරු කර ගැනීම කොහොමද නිවෙන්නේ රූපය අතහරිනවා වේදනාව අතහරිනවා සංඥාව අතහරිනවා සංකාරය අතහරිනවා විඥානය අතහරිනවා ඇස අතහරිනවා කන අතහරිනවා නාසය අතහරිනවා දිව අතහරිනවා ශරීරය අතහරිනවා මන අතහරිනවා අතීතය අතහරිනවා අනාගතය අතහරිනවා වර්තමානය අතහරිනවා රාත්‍රිය අතහරිනවා දහවල අතහරිනවා හැ දහවල නොමැති අවස්ථාවත් අතහරිනවා බලන්න ඔය අතහැරීම තමා තුළ සිද්ධ කළා රාත්‍රිය අතහරිනවා දහවල අතහරිනවා රෑ දහවල නැති අවස්ථාවත් අතහරිනවා ඇස අතහරිනවා කන අතහරිනවා නාහසය අතහරිනවා දිව අතහරිනවා ශරීරය අතහරිනවා මන අතහරිනවා අතීතය අතහරිනවා අනාගතය අතහරිනවා වර්තමානය අතහරිනවා බුදුරජාණන් වහන්සේගේ භාවනාවේදී මමත්වය ශක්තිමත් කරන්නේ ඒ වගේම මනස එකඟ කරන්නේ ඔය මනස එකඟ කළා නිවන් දකින්න පුළුවන් කියන විමුක්තියක් ලබන්න පුළුවන් කියන ක්‍රමය හදලා තියෙන්නේ අර හින්දු. ඒ එහෙම හදලා ඊට පස්සේ හින්දුන්ගේ භාවනා ටික ඔක්කොමත් කළා අවසානේ ඇටකටුත් ගණන් කළා ඔළුවත් අප්සෙට් කරගෙන අංගොඩත් සුමාන දෙකක් ඇඳලා සෝහන් වෙන ක්‍රමයක් තමයි ජනප්‍රියෝ තියෙන්නේ. ඒ ක්‍රම කරන්න ගියාම අර ස්පිරිතාලේ බෙහෙත් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම ක්‍රියාපටිපාටියක් නෙමෙයි යදා පඤ්ඤාය පස්සති සූත්‍ර දේශනා කරද්දිම නිවන් දකිනවා. ගාථාව දේශනා කරනකොටම නිවන් දකිනවා. ධර්මයේ මෙනෙහි කරද්දිම නිවන් දකිනවා. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ විදර්ශනා භාවනාව. අද විදර්ශනා භාවනාවක් අඳුරන්නේ නැති ආර්ය පරම්පරාව සිඳුනට පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි විදර්ශනා භාවනාව කියලා මේ මනස තේරුම් ගන්න තියෙන්නේ මේ ඇටකටු ගතම් කරලා ජීවිතේ තේරුම් ගන්න බෑ. එහෙම කරන්න බෑ. ඇටකටු මෙච්චර ප්‍රමාණයක් තියෙනවා, නහර මෙච්චර තියෙනවා. ඒක හොඳයි වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන වෙදකම වගේ දේවල් ඉගෙන ගන්න කෙනෙකුට. සෙම්පිත් මෙච්චර තියෙනවා කියලා ඉගෙන ගන්න ඒව හොඳයි. ඒ ඔක්කෝම නාම රූප ධර්මතා, ඒවා කෙරෙහි එක එක්කෙනාට එක එක විදියට ආකල්පමේ ඇති වෙනවා මේ ඇට කටුවලට මස් වලට. ඉතින් කෙනෙක් මැරෙනවයි කියා නිතර භාවනාවල් කරන කට්ටිය ඉන්න ලොකු භාවනාවක් හැටියට. ඒකේ මානසික ව්‍යාකූලත්වයක් පමණයි ඇතිවෙන්නේ, කිසි හරයක් නැහැ. ඒගොල්ලෝ කියනවා මම මැරෙන බව දන්නවලු. ඉතින් ඕක හොඳටම දන්නව ඇතිනේ මෝචරී මිනිස්සයා. එහෙමත් නැත්නම් මම මැරෙන බව හොඳට දන්නවලු, වෛද්‍යවරු දන්නවනේ ඔය ඔක්කොටමත් වඩා. ඉතින් මට දවසක් වෛද්‍යවරයෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ මම මේ ශරීරයේ තියෙන ඔක්කොම මේ දේවල් හරි පිළිකුල්, හරි අප්‍රසන්නයි, හරි වැඩන්නේ මේක මහ කුණු ගොඩක් කියලා, මේ මස් ගොඩක් කියලා දන්නවා. ඒ වුණාට හැමදෙනා අපේ හිතේ තියෙන රාගසිත නිවෙන්නේ නැහැ නේ. ප්‍රසවහ නාරි වෛද්‍යවරයෙක් වගේ වුණාට පස්සේ ඉතී වෛද්‍යවරු කියනවා අනේ හැමදෙනා අපි ඉතී හැමදාම මේ කුණු ගොඩවල් ඔක්කොම දකින්නවා. ඒ වුණාට මේ රාගසිත නැති වෙන්නේ මොකද්ද එතකොට? ඒ නිසා මේක මේ කුණු ගොඩවල් කියලා අඳුනගත්තයි කියලා නිවන්න පුළුවන් කම නැහැ. හිතේ තියෙන ද්වේෂසිත, රාගසිත, මෝහසිත එහෙම නිවන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුළුවන් කියලා සමහර ආමතුරු උගන්වන නොදන්න කමට, ප්‍රත්‍යක්ෂ නොකල කමට එහෙම දේවල් පොතේ තියෙන නිසා කියනවායි කියන පදනමින් කියනයි ඉන්නවා. ඒ අවාසනාවක් එක. මලමාලි නොදැක්ක කපෝ තමයි ඉන්නේ අද ප්‍රසිද්ධියේ බනහන්. ඈ මලමාලි නොදැක්ක කපු. ඊළඟට මලමාලි දැක්ක කෙනෙක් හරි බන කියපු එකක් හරි. මලමාලි නොදැක්ක කපු එක් පරිවර්තනය කළොත් මොකද වෙන්නේ? ආයි වර්ධිනවා. ඒ නිසා මලමාලේ නොදැක්ක කපුවෙක්ගේ මේ උපදෙස් ලැබලා වැඩන්නේ. මොකද්ද මලමාලේ නොදැක්ක කපුව කියන්නේ? සත්‍ය අවබෝධයට නොපෙමින, ප්‍රත්‍යක්ෂතාවයට නොපෙමින කියන කිසි කෙනෙක්ගේ වචනයක් සත්‍ය නෙමෙයි. ඔහු හුදෙක් ගිරවෙක් හා සමානයි. නිසා ගිරා නාලිකා ගිරා දේශකයෝ බොහෝමයි. ඒ ඇත්ත හොඳයි, හොඳ අරමුණක ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රත්‍යක්ෂතාවයට යොමු වෙන්න, යොමු වෙලා වහාම අනවබෝධයෙන් තියෙන සිත අවබෝධයට පත් කරලා කරුණු දැනගෙන ලෝකට ප්‍රකාශ කරා. ඒක තමයි ඒ ඇත්තන්ට කියන්න තියෙන දේ. සම්බුද්ධ වචනය තමයි. ඒ සම්බුද්ධ වචනයට වැටකඩලු නැහැ මහා විශ්වය වගේ. මේ හැම සූත්‍රයකින්ම එක එක තැනදී එක එක රටාවන් වලට එක එක ආකාරවලට දේශනා කරන්නේ ඒකයි. මිනිස්සෙක්ගේ සිත දහස් දෙනෙක්ගේ දහස් ආකාරයකට, ලක්ෂ කෙනෙක්ගේ ලක්ෂ ආකාරයකට, කෝටියක් ජනතාවගේ කෝටියක් ආකාරයට පිහිටනවා. ඒ සත්‍ය අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට ආකාර කෝටියකට ඒක කියන්න පුළුවන්. ආකාර කෝටි 700ටම වුණනම් කෝටි 700 ආකාරයකින් කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ 84,000 නේද? ඉතින් ලක්ෂයක්ම ගියමු අනිද්දේශනා හරිය මේ තෙගුදු කරලා අපි හිතමු ලක්ෂයක්. ඉතින් ලක්ෂයක් මිනිස්සුන්ට ලක්ෂ ආකාරයකට කියන්න පුළුවන්. මේ දේශ ග්‍රන්ථාරූඪ වෙන්නේ අවුරුදු 25ක විතර ඒවනේ නේ. ආනන්ද හාමුදුරුවෝ මේ උපස්ථායක තනතුරෙහි පිහිටි කාලේ ඉඳලා දේවල්. ඒතකොට ඊටත් එහා අවුරුදු 20ක් කොච්චර දුෂ්කරතාවල දේශනාවල් බුදුහාමුදුරුවෝ කළා තියෙනවද? නිසා අසහාය සාසුරුන් වහන්සේ ඒක තමයි බුදුවරයෙක්ගේ සිත මොන වගේ තිබුණද කියලා හිතන්නවත් බෑ. එච්චර රාජකුමාරයෙක් එහෙම තත්වයක ඉඳලා ඉන්දියාව වගේ දැඩි දුෂ්කරතා තියෙන කාලගුණේ සෑහෙන දුෂ්කරතා තියෙන විඳින රටක එවැනි සේවාවක් කළා, ලංකාවටත් තෙවරක් වැඩම කළා කියන්නේ ඒකේ මහා කරුණාවේ ලක්ෂණයක්. දැන් තමන්ට ගහන බනින දොස් කියන හරි මිනිස්සයට ධර්මයේ කියලා දෙනවා. මන්නම් එහෙම නැහැ. මොකද හේතුව මම හිතනවා මේ කෝටි 700 ඇතුළතදී මේක ප්‍රතික්ෂේප කරන කෙනෙකුට කියලා දෙන්න යන්න ඕනේ. මේ අතරේ ඇති එක කෝටි 700න් 700ක් ඇති. මේක අවබෝධ කරගෙන ඒ 700 ඇති. ඈ ඒ 700 ඇති. අනිත් එක මේ නිවන් දක්වනවායි කියලා අපි ඉක්මන් වෙන්න ඕනේ නැහැ. කවුරුන් නිවන් දක්වන්න මේ මගේ පැත්තෙන් මම කතා කරනක ඔය ඉන්න කූඹිත් කවදක හරි නිවන් දකින්න ඕන. කූඹි කුලක ඉන්න කූඹි එයා නිවන් දකින්න ඕන. එතකොට මේක තමන්ගේ ඌමනාව තියෙන කෙනෙක් ඕන නිවන් දකපුවා වෙනද කෙනෙක් අත්දැකීමක් ලබන්න යාබා. දැන් අපි යන්නේ සෞදි අරාබියට යන්නේ වැඩ කරන්න. මෙච්චර ලස්සන රටක් තියෙද්දි කාන්තාරේ යන්නේ වැඩ කරන්න. ඒ තමන්ගේ කැමැත්ත. ඈ ඒ තමන්ගේ කැමැත්ත. ඒ තමන්ගේ මනස. ඒ කියන්නේ එහෙ ඉන්න මිනිස්සේ කල්පනා කරනවා මේ වගේ රටක උපදින්න පින් කරන්න ඕන කියලා. ඈ මෙහෙ ඉන්න මිනිස්සු හිතනවා මේ වගේ රටකට ගිහිල්ලා වැඩ කරලා දුක් විඳලා එන්න ඕන කියලා. ඒ අවාසනාවේ මිනිස්සුගේ මෝඩකම. වැරදි විදියට බුද්ධාගම තේරුම් ගත්ත නිසා තමයි බෞද්ධයෝ ආර්ථිකයෙන් හිඟන්න වෙලා. මානසිකව යාචකයෝ වෙලා. නියතමානී වෙලා පාපිසි බවට පත් වෙලා. ඇයි උගන්නන්නේ පාපිස්නක් වගේ වෙන්නේ? එතකොට මේ මාන්නේ නැති වෙනවා. කාටද? එතකොට අහන්න ඕන කාටද? කාට පය පිහිදා ගන්නද අපි පාපිස්සක් වෙන්න ඕන? කවුද එතකොට අපි පය පිහිදන්නේ? එතකොට ඒ මිනිස්සයා මාන්නේ නැහැ. දෘෂ්ටිගත වෙලා ඉන්න කෙනෙකුට අර පදපරම ස්වභාවය කියන්නේ ඒක. මොකක් හරි ආගමක් හරි මේ දන්නේත් නැහැ. සූත්‍ර ටිකක් හරි මොනවා හරි කියලා මේකම තමයි ඇත්ත. ආගම් වල උගන්වන්නෙත් එහෙමනේ. වැඳීමට සුදුසු එකම දෙයියෝ කියලා තමයි කියන්නේ. ඒ මොකද්ද ඒ කියන්නේ? ඒ මිනිස්යාව මනෝමය අන්තවාදී කරගන්න උත්සාහ කිරීම. සියලුම ආගම් ඇත්ත වශයෙන්ම මිනිස්යොන්ට බලපානවා අධ්‍යාත්මික ත්‍රස්තවාදයක් හැටියට. අධ්‍යාත්මික ත්‍රස්තවාදීන් තමයි ආගම් කාර්යය කියලා කියන්නේ කියලා සමහර අය කියනවා. අපි කියන්නේ එහෙම තත්ත්වයක් තියෙනවා. එහෙම සමහර අය කියනවා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. තාම බලන්න ඕන. ඇත්ත වශයෙන්ම Tamanට අධ්‍යාත්මික ත්‍රස්තවාදයක් හැටියට බලපාලා තියෙනවද නැද්ද? අපි නම් එහෙම කියන්නේ නැහැ. මොකද එහෙම කියන්නේ නැත්නම් ඒගොල්ලන් තාහයනවා එහෙම කිව්වොත්. ඒ නිසා අපි කියන්නේ නිකන් ඉන්න මිනිස්සුගේ තරහ උස්සන්නේ මොකදද? සමහර අය කියනවා. එහෙම කිව්වහම රවුලයි ගඳයි දෙකම බේරිලා. නේද? තේරුම් ගන්න කෙනා තේරුම් ගන්නවා. නැති කෙනා නැහැ. ඒ චාලිත්‍ර වෙනස් කරන්න ඕනේ. ඕනම දෙයක් ඇති කර ගන්න පුළුවන්. තත්වාරෝපණය කියන එක තමයි ඔය ආගම් වලින් කරන්නේ. මොකද කරන්නේ? මනසට සංකල්පයක් ඔබලා ඒගොල්ලෝ කියන හරි දේ හරි, ඒගොල්ලෝ කියන දේ වැරදි දේ වැරදි. ඒගොල්ලෝ කියන දේ ඒගොල්ලන්ගේ ලීඩර් කියපු දේ, ලොක්කා කියපු දේ, හරි කියපු දේවල් ඕන එකක් හරි. ඌර කන්න එපා කිව්වොත් ඌර කන්නේ නැහැ. ගෙම්බෝ කන්න කිව්වොත් ගෙම්බෝ කනෝ. කැරපොත්තු කන්න කිව්වොත් කැරපොත්තු කනෝ. හූනෝ කන්න කිව්වොත් හූනොත් කනෝ. පණුව කන්න කියලා අර චීනි පණුවත් තම්බන් කනෝ. පණුවෙකුටත් ඉන්න දෙන්නේ නැහැ. පණුවන්ට මාර මිලක් තියෙන්නේ. ඒක හැටි ස්වභාවයේ හැටි. ආගම් ලීඩර් කෙනෙකුට පුළුවන් ඇඳුම් අඳින්න කිව්වොත් ඇඳලා යනවා, ඇඳුම් ගලවලා යන්න කිව්වොත් ගලවලා යනවා. ඒ ලීඩර්ගේ ක්‍රමය. දැන් නිගණ්ඨනාත පුත්තලා ඇයි ඇඳුම් නැතුව යන්නේ? තේනවා. ඊළඟට මේ බාහිර වශයෙන් සිල්වත් වීම කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ වගේ කළේ. අධ්‍යාත්මික ඥානමේ සිල්වත්කම. අධ්‍යාත්මික ඥානමේ සිල්වත්කමක් වුණාම චේතනාව බදනම් වෙලා කාගවත් කාණවත් වරදක් සිද්ධ වෙන්නේ නැති මිනිස්සේ නිර්මාණය වෙනවා. දැන් බාහිර සිල්වත්කම කියන්නේ මොකන්ද? ඉතින් තේරුමක් නැති දෙයක්. ඒක නිකන් කාය දණ්ඩයක්. ඒකට පාවිච්චි කරන්නේ කාය දණ්ඩේ. දැන් බිම් බලාගෙන යන්න ඕන. ඒක කාය දණ්ඩයක්. මුනිවරු යෝගය කියලා කතා නොකරම ඉන්න ඕන. ඒක කාය දණ්ඩයක්. වස්ත්‍ර මේ විදියටම අඳින්න ඕන. ඈ? ඒක කාය දණ්ඩයක්. දැන් මේ ධර්මය අවබෝධ කරගත්තා ඉන්න කොණ්ඩේ බවා ගත්තා. ඕන තරම්. බුදුහාමුදුරු කොණ්ඩේ බවල් හිටපු කෙනෙක් කිව්වහම ආයේ හන්දයක් නැහැ නේද? බුදුහාමුදුරු කොණ්ඩේ බැඳලා හිටපු කෙනෙක්. ඔය තියෙනවා පිළිමවල හැම එකම කොණ්ඩේ. ඉතින් ඒක නෑ. ඉතින් අද කෙනෙක් කවුරු හරි කොණ්ඩේ බැඳුවොත් ඒ බුදුහාමුදුරුවෝ. එයා හාමුදුරු කෙනෙක් නෙමෙයි ගියයි. අද බුදුහාමුදුරු කොණ්ඩේ බැඳලා ලංකාවට ආවොත් මේයා ඔහෙද බුදු මේ කොණ්ඩේ බැඳලා නෙමෙයා කියලා හයි. නේ? ඒ නිසා අර පද පරම සංකල්ප වලින් දෘෂ්ටි වලින් බලන්නේ නැත්තම් එයාට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. දෘෂ්ටිගතව බලන්න එපා. දෘෂ්ටි නැතුව බලන්න. තමන් දිහා, අන් අය දිහා, ලෝකයේ දිහා, සබ්බ සංඛාර දිහාම දෘෂ්ටි නැතුව බලන්න. දෘෂ්ටි නැතුව බැලුවා මොන තරම් ලස්සනද? තමා කෙරෙහි දෘෂ්ටියකින් බැලුවා මොකද වෙන්නේ? අන්න තමා කියන රාමුවක් පේනවා. මේ රාමුව මේමය, මෙච්චරයි 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 මෙච්චර පෝසත් මෙච්චර ධනවත් මෙච්චර ප්‍රසිද්ධයි මෙච්චරයි මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. ඊට පස්සේ අපි අනුන්ගේ රාමු දිහා බැලුවාම ඔන්න කෙනෙක් පේනවා, මෙයා මට වඩා උසස් ලොකුයි, මේමයි මේමයි මෙහෙමයි කියලා පේනවා. ආයි තව රාමුවක් දිහා බැලුවාම හා මෙයාට එච්චර නෑ, මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා හිතනවා. දැන් අපිට වුණත් මේ අධ්‍යාත්මය දැනගෙන අධ්‍යාත්මය හරහා අවබෝධයෙන් අපිට ගරු කරන පිරිස අඩුයි. කොහොම ගරු කරන්නේ? අර බාහිර දේන එකපාරට පේන බාහිර මට්ටමේ. එහෙම එකක් තියෙනවා. ඒකයි වැඩේ. විහාරාධිපති කෙනෙක් කිව්වහම ඔන්න එක ගෞරවයක් එනවා. ආ යමක් කම පුළුවන් කෙනෙක්. ඈ වාහනයක් තියෙනකෝ මහා යමකම කරන්න පුළුවන් කෙනෙක් තියෙන කෙනෙක් කියලා හිතනවා. මේ මේ මෙහෙම තමයි. ඉතින් මේ බාහිර දේවල් හරි පුහු දෙයක් සමාජෙ තියෙන්නේ. ඉතින් අපි මේක අවබෝධ කරගන්න කාලේ නම් බස් එකේ යන්න සල්ලිවත් තිබෙන්නේ. හැබැයි එක අතකින් හොඳයි. නැත්තම් ඒව තිබුණ නම් එහෙම මොකද වෙන්නේ? නිකන් හරි අර ලැබෙන ගෞරවවල තන තානාන්තර අපි හිතනවා මට හම්බ වෙන දේවල් කියලා. දවසක් මම ওই ලොකු වාහනයක මහත් එක්ක ගමනක් ගිහිල්ලා පාරක් ඇහුව මිනිස්සෙකින්. ඒ මිනිස්සයා බොහෝම හොඳට හරි පැටි ගහලා පාර කිව්වා. මටත් වඩා හොඳට ගෞරවයෙන් අර මහත්තයට. කොල්ලර එක හදාගෙන දෙකට නැවිලා මෙහෙම කිව්වා. මංගෝ මහත්තයා ඔය මහත්තයර නෙමෙයි කියලා. ඔය වාහනේට මංගෝ ඔබතුමා පයින් ගාවත් ඔහොම පාර කියන්නේ. ඔහොම මේ නැමෙන්නේ නැව මිනිස්සේ කිව්වා. ඔය වාහනේට නැමුනේ. එහෙම එකක් තියෙනවා. දැන් සමහර වාහන තියෙන පොලිසියට වුණත් හීන් දාඩිය දාන වාහන තියෙනවා. වැඩි මුකුත් කියන්නේ නැහැ ඒවට. කියන්නේ නැහැ හීන් දාඩිය දානවා. එහෙම එකක් තියෙනවා. තියෙන තරුව හලා ගන්න ඕනේ. සර් ආ හොඳයි හොඳයි සර් යන්න. මේව තියෙනවා. ඒ සම්මුතිය දුස්තිය කෝණෙන් අනුව බලන එක. ඒක හේතුව. ඒක ඒ සම්මුති ස්වභාවයට කවුරුත් බාහිරින් අතු වෙලා තියෙන ඒක තුලින් ජයග්‍රහණ ලබන්න ඒක තුලින් පරාජය ලබන්න මිනිස්සු උත්සාහ කළාට ඒවා තුලින් ලැබෙන්නේ හුදෙක් පුහු දෙයක් පමණයි. අධ්‍යාත්මික බලයක් ඒ තුල නැහැ. අධ්‍යාත්මික ගෞරවයක් ඒ තුල නැහැ. අධ්‍යාත්මික වටිනාකමක් ඒ තුල නැහැ. ඒ තුල තියෙන හිස් බව. බලන්න තමන් පූර්ණ නිදහස ලැබලා තියෙනවද කියලා. සියල්ලගෙන් නිදහස් වෙනවයි කියලා කියන්නේ මේ බාහිරින් සියල්ලගෙන්ම නිදහස් වීම නොවේයි. මනසින් සියල්ලගෙන්ම නිදහස. දැන් බාහිරින් සියල්ලගෙන්ම නිදහස් වීම කියන එක තමයි ගොඩාක් වෙලාවට මේ අපේ මේ ධර්මයේ හැටියට බුද්ධ학ම හැටියට ගොඩක් අය හිතන්නේ. ඉතින් එහෙමනම් හිඟන්න නිවන් දකලා තියෙන්න බෑ. ඔයත් ඔය හිඟන්නොත් එක කතා කරලා නැහැ. මගේ සාමාන්‍යයෙන් ස්වභාවයක් තමයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ මේ වැඩිහිටියන්ගෙන් ජීවිත අත්දැකීම් පිළිබඳව අහපු නිසා. ඔය හිඟන සීයල එහෙම ආවහම මං හොයලා බලනෝ මේ සීය මේ තත්ත්වයට වැටුනේ මොකද කියලා. අහලා බලන්න බෑ. එතකොට අපිට මේ න්‍යායන් මේ ක්‍රමවේද පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට පොසත් මිනිස්සෙකින් එයාගේ චරිතය අපි ඉගෙන ගන්නවා. ඇයි මේ මිනිස්සයා මෙතෙන්ද පොසත්ුනේ කොහොමද? කොහොම කැපවීමක් කළාද? ඊළඟට ගුණවත් කෙනෙක්ගෙන් අපි එයාගේ චරිතය අහලා බලනෝ. ඇයි මෙයා මේ තරමට ගුණවත්ුනේ කොහොමද? මෙච්චර දාර්ශනිකයෙක් උනේ කොහොමද? මෙහෙම ලේඛකයෙක් උනේ කොහොමද? ඈ ලස්සන අකුරු ලියන කෙනෙක්ගෙන් අපි අහනවා කොහොමද මෙච්චර ලස්සන අකුරු ලියන්නේ ඉගෙන ගත්තේ? කියන හොඳට කතා කරන කෙනෙක්ගෙන් අපි අහනවා වා කොහොමද මේ මේ ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තේ කියලා අහන්න පුළුවන්. දැන් මේ අපේ අය අර දෙවියන් වහන්සේට සියල්ල බහර දෙනවා වගේම පිනට පවට කියලා සසර කරපු පිනට පවට කියලා ජීවිතේ බහර දෙනවා කර්මයට. කම්මැලි මෝඩ පුතඥන අඥාන මීහරත් ජනයාගේ වැඩක්. වචන පොඩ්ඩක් සැර වැඩි ඒ උනාට ඒක බාර කරලා ගන්න. ඒ එහෙම කම්මැලි මිනිස්සු කරන වැඩ. පිනට බාර දෙනවා. අපිට උනාත් කිව්වහම කිය හාමුදුරුවන්ගේ පින. මට ඇත්තටම තරහා යනවා ඒකට. පින නෙමෙයි අපි දුක් විඳලා අපි මහන්සි වෙලා අපි කැප වෙලා. ධර්ම අවබෝධය හාමුදුරුවන්ගේ පින වෙන්නේ නැති මොන පිනද? පුදුම මහන්සියක් උනේ. ඈ පන්සලක් තියෙනකොට වාහනයක් තියෙනවා හාමුදුරුවන්ගේ පින. මොන පිනද? අපි කැප වුණු නිසා, අපි මහන්සි වුණ නිසා නේ. එහෙම නැතු ඒ දේවල් අපි නොයැත්ත වුණත් ඒ தත්ත්වයට ගියා නම් ඒ ගොඩ නැරුණා ඒ පිනෙම නෙමෙයි. කර්මෙම නෙමෙයි. ඒ නිසා උත්සාහය ඒ විශ්වාස කරන්න. තමන්ගේ ධෛර්යය විශ්වාස කරන්න. තමන්ගේ කැපවීම විශ්වාස කරන. එතකොට නිවන් දකින්නේ පිනට නෙමෙයි. තමන්ගේ ධෛර්යයට. හොඳයි අපි දන්නවා මට අවබෝධ කරගන්න බෑ. මම අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ වුණ අවබෝධ කරගන්න බෑ. නමුත් මේකට ඉදිරිපත් වෙලා ඉන්නේ හොඳට කවුද කියලා බලන්න. මම. එහෙනම් මම අයින් කරලා යන්න ඕනේ මේ ගමන. මම මග හැරලා යන්න ඕනේ. මේ මමත් එක්ක යන්න බෑ. මම මග හැරලා යන්න ඕනේ. ඒ කියන්නේ මමත්වයේ කියන පාරවල් වල ගමන් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? එයා විනාශයට එක යන්නේ. ඈ ඒ නිසා දැන් අපිට සමහර උපදේශකයෝ ලඟ වෙනවා. ඒ උපදේශ නවලට කියන්න බෑ. ගොඩක් වෙලාවට අපි නුවණින් ක්‍රියා කරන්න ඕන. ඈ මමත්වය කියන්නේ උපදේශකයෙක්. ඒ උපදේශකයා කියන මාවතින් නිවනට යන්න බෑ. එයා අතහරිනවා. ඇයි එයා අතහරින්න බැරි? එයා කතිකාචාර්යවරයෙක්. එයා අතහරින්න බෑ. එයා අධ්‍යාපන උපදේශකවරයෙක්. ලොකු තනතුරක් දරපු කෙනෙක්. එයා අතහරින්න බෑ. එයා හරි හොඳ කෙනෙක්. එයා අතහරින්න බෑ. එයා හරි පරිණත කෙනෙක්, පඬිත කෙනෙක්, උගත් කෙනෙක්. එයා අතහරින්න බෑ. ඔය ඕනම උගත්කම සාසන ධර්මයේ අභියස ලදුරු පහසලක් මොන්ටිසෝරියා. අපි අර උගත්කමක් කියලා ඒකට අර වැඩි වැලියු එකක් එක්ක වටිනාකමක් දීලා තියෙනව මිසක් නැත්තම් සියලුම උගත්කම් තමයි. දැන් කුඹුරක් කරන එකෙත් ලොකු උගත්කමක් තියෙනවා. හැබැයි ඒකට වටිනාකමක් වැලියු එකක් දීලා නැහැ. ඈ මොනතරම් විශේෂයක් තියෙනවද මේ කුඹුරක් කරනවා කියන එකේ? පුල් ගහේ නගිනවයි කියන එකෙත් මොනතරම් විශේෂයක් තියෙනවද? නමුත් ඒකට උපාධියක් දෙන්නේ නැහැ. ඈ මහාචාර්යවරු කුලුවන ලේසි වැඩ නැගලා බහින්නකෝ බලන්න. කොණ්ඩ කඩාගෙන බහින්න. ඒ වටිනකමක් දෙන්න ඕනේ. ඒ නිසා අපි එක එක දේවල් වලට අහදි වැලිය එකක් අගයක් දීලා තියෙනවා. දැන් නඩුකාරයට ලොකු අගයක් දීලා තියෙනවා. වැලිය එකක් දීලා තියෙනවා. ඇත්තවන්සේම නගර සභාවේ කුණු වරන් දාන මිනිස්සයා ඊට වඩා මහන්සි වෙනවා. ඊට වඩා විශේෂයක් තියෙනවා. ඊට වඩා කැපවීමක් තියෙනවා. ඒක සකස්මත්. නමුත් ඒකට වැලිය එකක් නැහැ. මේ සමාජයේ හැටි තමයි ඒ. ඔව් ඒක තමයි. ඊළඟට වැලියු එකක් නොදුන්නොත් එහෙම ඒකට අගයක් දෙන්නෙත් නැහැ. නොමිලේ කරනවායි කියලා මොනවා හරි දෙයක් කළොත් එහෙම එතකොට ඒක අගයක් නැති වෙනවා. මේ ගන්න නැති වෙනවා ඈ. දැන් පින් ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තා කිව්වම මේක කිසි අගයක් නැහැ. හරින් ගත්තේ අපි බෙහෙත්. ගිහිල් එහි සුමානයක් හිටියනේ කියලා හරි ආඩම්බරෙන් කියන්නේ. දැන් නම් කියන්නේ මට කොලෙස්ටරෝල් නේ කියලා කිව්වේ ඒ දවස්වල ආඩම්බරේ. ඈ ඒක සෑහෙන වේදන්. ඒක වැඩි. ඒලා අනිත් එක්කෙනා කියන මට 350ට නැගලද? ඔයහට 350ට මට 400ට නැග්ගනේ. ඈ නේද? ඒක තමයි. අපි එක එක දේවල් වලට වැලියු එකක් දෙනවා. වටිනකමක් දෙනවා. ඒසයි වටිනා සහගතේ පුජ්‍යලය නොවටිනා කෙනෙක් හැටියට අතහරින්න ඕන. අතහරින්න බැරි වෙලා තියෙන්නේ බයයි අතහරින්න. අතහැරියොත් එහෙම එතන මන් නැති වෙනවනේ. එතකොට මහාන කම්ද, අර ආචාර කම්ද, උපදේශක කම්ද, නාමික පුජ්‍යලයාද, වංශ පරම්පරාවද, ගෝත්‍රයද ඔක්කොම නැති වෙනවා. බයයිනේ. ඔක්කො අතහැරලා දාන්න. ඒ ඔක්කොටම වැඩි මේ බුද්ධ වංශයේ හරි ප්‍රබලයි. අර හැබැයි අර ඔක්කොම අතහැරියොත් විතරයි බුද්ධ වංශයට ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබ රාජවංශේ මම බුද්ධ වංශේ කිව්වේ. ඉතින් මෑන්න සාර තියෙන ඔක්කොම ගෝත්‍ර ටික අතහැරලා දාන්න. බුද්ධ වංශයට එන්න පුළුවන්. හොඳට බලන්න අතහැරීම කියන එක පූර්ණව සිද්ධ කරන්න බැරි ඇයි? අඥානකම නිසාද? ආත්ම සෙනෙහය නිසාද? අරවට තියෙන යම් යම් සුළු සුළු හෝ වශයෙන් බැඳීම් නිසාද කියන එක හොඳට තේරුම් කරගන්න. අපි අතහැරීමයි සාසන ජීවිතයේ පැවිදිකමයි එකට ලැබෙන්නේ. දැන් මෑණන් වහන්සේට මේ කෙනෙකුට, ඕනම කෙනෙකුට, හාමුදුරු කෙනෙකුට හෝ වේවා, මෑණන් වහන්සේ කෙනෙකුට හෝ වේවා, මහනකම කියන එක ලැබෙන්නේ ධර්ම අවබෝධයෙන්, ප්‍රත්‍යක්ෂතාවයෙන්, බුද්ධ ශ්‍රාවකත්වයෙන් ලැබෙන්නේ. නැත්තම් වේශධාරීත්වය විතරයි. නිකන් අර පොටවල් එහෙම මෙහෙම මේ රෙද්ද පාට වෙන සිරියෝ විතරයි. ඈ තියෙන කොණ්ඩ ගාලා දැම විතරයි. ඒක වේශධාරීත්වය, සමන වේශධාරීත්වය. ඒ නිසා අධ්‍යාත්මික දර්ශන අවබෝධය තමයි ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ. සාසන ධර්මයට ඇතුළත් වීම කියලා කියන්නේ. නිසා සැබෑ ලෙස මහාන වෙන්න ඕන නිකම් වේශධාරී රංගන ශිල්පියෙක් වෙලා වැඩක් නැහැ. රංග මඩලක් නේ සමස්ත ලෝකෙම රංග මඩල. එක එක විදියට එක එක එක්කෙන නේද රංගපානෝ ගොවියා අමුඩයක් ගහගෙන රංගපානෝ වෛද්‍යවරයා කෝට් එකක් නලාවක් දාලා රංගපානෝ හාමුදුරුවෝ පැත්තට කහපාට සිවුරක් ඇඳලා රංගපානෝ හන්දියේ මේ පාලම උඩ ඉන්න මිනිස්සයා පච්චියක් කොටලා නේද ෂෝටක් ඇඳලා රංගපානෝ එක එක විදියට රංගපානෝ. ඉතින් මේ ඒ රංගනයේ ඔක්කොම අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. බාහිර පෙනුමක් විතරයි අධ්‍යාත්මය පිරිසුදු නෑ. අධ්‍යාත්මය පිරිසුදු කරගන්න අධ්‍යාත්මය අතහැරලා ගන්න. අර දේවල් අල්ලගෙන ඉන්නකම් නේද? ඒකෝ අතහැරීම කියන එක සුවිශේෂී අතහැරීම. මොකන්ද මේ සාසන ධර්මය අතහැරීම? දන්න විදියට කියන්න බලන්න. කොයි විදිහ අතහැරීමක්ද තියෙන්නේ? නෑ. ලෝභ දේශ මෝහ පමණක් නෙවෙයි. අලෝභ අද්වේෂ අමෝහ තතරය. හයම අතහරින්න ඕන. දැන් හයම අතහැරියාම එහෙම හයම අතහරිනවා නම් ඒ අතහැරීම මොන වගේ අතහැරීමක්ද? හොඳට කල්පනා කරලා කියන්න බලන්න. හයම අතහරිනවා නම් ඒ අතහැරීම මොන වගේ ස්වરૂපයක්ද ගන්නෙ? ආචාර්යවරුන්ට ගුරුවරුන්ගේ ස්වභාවය තමයි ඉක්මනින් ඒක දැනුමට ළඟා වෙන්නේ. ඒක ප්‍රායෝගිකත්වයට ළඟා කරන්න. ධර්මයේ ප්‍රායෝගිකත්වයට, අධ්‍යාත්මික ප්‍රායෝගිකත්වයට ළඟා කරන්න. දැනුමට මතකයට ඒ පැත්තේ ගබඩාවට යවන්න එපා. දැන් ඒ ප්‍රායෝගිකත්වය දැන් කරන්න. මේ ඕනම කෙනෙක්ගේ ප්‍රායෝගිකත්වය හෙට නෙමෙයි, අනිද්ද නෙමෙයි, සුමානකෙන් නෙමෙයි, කැලේ ගිහිල්ලා නෙමෙයි, මේ මොහොතේම, ඒහි පස්සිකෝ, මේ මොහොතේම, මේ මොහොතේම දකින්න පුළුවන්. ඒ මේ මොහොතේ වෙනස ලබන්න, ඒ වෙනස දකින්න. ඉතින් පොඩි නෑයොත් අතහරින්න, ලොකු නෑයොත් අතහරින්න. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? කුඩා බැඳිනුත් අතහරින්න, ලොකු බැඳිනුත් අතහරින්න. මේ ශාසන අතහැරීම කියලා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. ශාසන අතහැරීම කියන්නේ හේතු දක්වා අතහැරීමක් නෙමෙයි. ශාසන අතහැරීම කියන්නේ මට ඒකෙන් වැඩක් නැහැ, ඒක පිළිකුල්, ඒක ජරාවයි කියලා අතහැරීමක් නෙමෙයි. අතහැරීම කියන එක ක්‍රියාවක් නෙමෙයි. අතහැරීම කියන එක හරියට සිදු වෙනවා නම් තමා තුළ අතහරින්නේ නෑ එයා. අල්ලගන්නෙත් නෑ එයා. අල්ල ගැනීමකුත් නැති, අතහැරීමකුත් නැති අවස්ථාවෙන් ගොඩ නැගෙන අතහැරීම. ඒක තමයි නියම අතහැරීම. මොකද අල්ලා ගැනීමකුත් නෑ, අතහැරීමකුත් නෑ. අන්න නියම අතහැරීම. කිසිවක්. එතකොට පවතින ස්වභාවයක් නෑ, ඇත්තින්ම නෑ. පවතින ස්වභාවයක් හටගන්නේ අල්ලා ගැනීමයි අතහැරීමයි කියන ගුණයට මැදි වුණාම. ඕකම තමයි ඇලෙනවා ගැටෙනවා කියන්නේත්, ඕකම තමයි ලෝභ දේශ මෝහ කියන්නේත්, ඕක තමයි කෙලෙස් නිකෙලස් කියලා කියන්නේ. දැන් නිකෙලස් බවක් කියලා දෙයක් නෑ. නිකෙලස් බවක් කියන එකක් තියෙන්නේ කෙලෙස් වලට සාපේක්ෂිතව. ඒකෝ සාපේක්ෂිත විඥාණයෙන් නිරුද්ධ වෙන කෙනෙක් යා නිකෙලස් කෙනෙක් නෙමෙයි. එයා කෙලෙස් අඳුරන්නේ නැති නිසා නිකෙලස් කෙනෙක් නෙමෙයි. ඔය ගොඩාක් හොඳයි කියන දේ අඳුරන කට්ටිය නරකයි කියන දේත් අඳුරනවා. මොකද ඒකේ නරකට සාපේක්ෂව මේක හොඳයි කියලා කියනවා. නරකයි කියන දේ නැත්තම් අඳුරන්නේ නැත්තම් එයා හොඳයි කියන දේ අඳුරන්නේ නැහැ. ඒ නිසා එයා හොඳ නරක දෙකම අතහැරපු කෙනෙක්. එතකොට හොඳ නරක කරන්නේ පුජ්‍යලයා. හොඳ නරක කරන්නේ පුජ්‍යලයා. දැන් හොඳ වැඩ කරන්නෙත් නෑ යා, නරක වැඩ කරන්නෙත් නෑ. හොඳ දර්ශනයක් ඇත්තෙත් නෑ, නරක දර්ශනයක් ඇත්තෙත් නෑ. තමන්ට බැඳීමක් තියෙනවා ඒක දිහා විදර්ශනා කරලා බලන්න. ඒක මට කොතෙක් කාලද? ඒක වටිනාකම කොච්චරද? ඒක ප්‍රයෝජනවත් වෙනේ කොහෙද? ඕක මනසේ ආසත්ත කරගන්න ඕනේ. මම මේ ධර්මය මෙනෙහි කරනවා. එහෙනම් ධර්මය මෙනෙහි කරගෙන කරගෙන යනකොට අර දේ අවගමන ඉහි යනවා. පොලේ වටිනාකමක් තියෙන නිසානේ එමෙ යන්න එපා. ධර්මයේ දිශාවටම යන්න හොයාගෙන. ඔබ මනසින් අතහැරියට බය වෙන්න එපා. ඒ තියෙන වස්තු තියෙන තැන්වල තියෙන විදියට තියෙන සම්මුතියෙන් තියේවි. gedara තියෙන තැන gedaraම තියේවි මනසින් අතහැරියට පස්සේ. බැංකුවේ සල්ලි අඩු වෙන්නේ නැහැ මනසින් අතහැරියට. ඒ ඒ විදියට මේ account එක දියේ. බය වෙන්න එපා. ඒ අතහැරලා දාන්න. දැන් මේ අතහැරීම කියන එක මුලදි පේන්නේ යකෙක් වගේ. ඒ කියන්නේ මාව විනාශ කරනවා වගේ පේන්නේ. යකෙක් කියන්නේ විනාශ කරන කෙනාටනේ. දැන් ඔය දහම්සොන රජ්ජුරු කියන්නේ ධර්මයේ හොයාගෙන යන කෙනාට කවුද හම්බෙන්නේ බණපදේ කියන්නේ යකෙක්. ඒ කියන්නේ ධර්මය පුතඥයාට පේන්නේ යකෙක් වගේ. ඒ කියන්නේ මට අනර්ථයක් වෙයි කියලා. ඇත්ත වශයෙන්ම මේ යකායට හිටියේ කවුද? ශක්‍රදේවේන්ද්‍රයා. ශක්‍රදේවේන්ද්‍රය කියලා මොකද්ද කියන්නේ? මේ විශ්ව දහමට කියන්නේ ශක්‍රදේවේන්ද්‍ර කියලා. සකස් කරන ක්‍රියේටර්. ලෝකේ මවන්න මවුන් කාර දෙවියෝ එයාටම තමයි පස්සේ බ්‍රහ්මන් කිව්වෙත් එයාට. මම හිතන්නේ අල්ලා කියන්නේත් එයාට, ගෝඩ් කියන්නේත් එයාටම තමයි, ශක්‍රදේවේන්ද්‍රයටම තමයි. ඔව් ඉතින් අපේ හාමුදුරුවෝ නම් කියයි එහෙම නෑ, ශක්‍රදේවේන්ද්‍රය කියන්නේ නියම කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නෑ. මාරය කියන්නේත් කෙනෙක් කියලානේ තට්ටිය කියන්නේ. ඈ මුගලන් හාමුදුරුවෝ මාරය වෙලා හිටියේ එක කාලයක්. මාරය කියන්නේ තනතුරක් කියලා ඔය කියන්නේ. ඔව් මෝ බුදුම වඩපල් බොරු කියන්නේ. මාර ආවේශ වෙනවා. මුගලන් හාමුදුරන්ටත් ආවේශ වෙලා තියෙන්නේ තේ කාලෙක. ආනන්ද හාමුදුරන්ටත් ආවේශ වෙලා නේද? ඕනම කෙනෙකුට මාර ආවේශ වෙනවා. මාරය කියලා කෙනෙක් නෑ. ඒ මාරයට දුවරු ඉන්නවා. කික බහම වෙන ඔය මාර දුවරු ඕන කෙනෙකුට ඉන්න මොනවද? තණ්හා රති රගා. කාගෙත් ඉස්සරහා නටන මේ පටබල් බොරු කියනනේ හාමුදුරු ටික එකතු වෙලා. ඉතින් ඒකනේ හැමෝම ඉස්සරහා මාර දුවරු නටනවා. වෙනස තියෙන්නේ ඒ පැත්තට ඇදිලා යන එකනේ, ධර්මයේ පැත්තට එන්නේ නැතුව. ඉතින් ඒ නිසා මේ අධ්‍යාත්මික වශයෙන් කරපු විග්‍රහයක් මනක් කල්පිත ලෝකයකට දාගෙන කියෝ කියෝ ඉන්නකේ තේරුම නෑ. තමන්ගේ ජීවිතේ දිහා හැරිලා බලන්න. මේ මාර දුවරුන්ගේ, මාරයාගේ මාර පාක්ෂික ධර්ම වලින් දසවිම්බර මාරයන්ගෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඈ ඔව් ජීවත් වෙනවා නම් ඉන්නවා නම් එතන නිදහසක් නෑ. තමන් ජීවත් වෙන්නේ නැත්තම්, කිසිම තැනක ඉන්නේ නැත්තම්, පිහිටා නැත්තම් අන්න එතන නිදහසක් තියෙනවා. යම් තැනක පිහිටනවා නම් එතන නිදහසක් නැහැ. කිසිම තැනක පිහිටන්නේ නැති දෙයක් තමයි නිදහස කියන්නේ. දැන් වලාකුලක් එක තැනක පිහිටන්නේ නැහැ නේ. විශ්වය තැනක පිහිටපු එකක් නෙමෙයි. ලෝක බෝලේ තැනක පිහිටපු එකක්. ඒක රේඛාවත් තුළ ගමන් කරන එකක්. ලෝක බෝලේ. විශ්වය තැනක පිහිටලා නැහැ. ඒ නිසා විශ්වය විනාශ වෙන්නේ නැහැ. තැනක පිහිටි ලෝක බෝලේ කවදාකරි විනාශ වෙනවා. දැන් මේ රේඛාවට තව ලෝක බෝලයක් આવොත් හිමින් කරගෙන එක මොකද වෙන්නේ? මේක ගිහිල්ලා අරක ගිහිල්ලා හැපෙනවා. හැපිච්ච ගම එක්ක ලෝක බෝල වෙන දියාවකට විසි වෙනවා. ඈ එහෙම නැත්නම් ඒකත් එක්ක මේක කරගෙන පටන් ගන්නවා. ලොහු ඉන්න හැයක් වෙනවා. මොකද මේ හදිසි මාරු වෙලා යන්නවත් මේ මනුස්ස වාසයේ සුදුසු ගහ ලෝකයක් නැහැ. ඒ තරම් දුර්ලභ මේක ඉන්නේ. ඒ තුලට ඉපදිලා දුර්ලභ මනුස්සයෙක් වෙලා ඇයි මෙච්චර මේ මනෝ සංකල්ප ගොඩක මෙච්චර අතරමං වෙන්නේ මිනිස්සු? ඇයි තථාගතත්වයේ ලෝකෙ දිහා බලන්නේ නැත්තේ? මේ සම්මත දෘෂ්ටි ටිකක් නේද මේ ඔක්කොම තියෙන්නේ? මනක් කල්පිත භාවයක් නේද මේ ලෝකෙ ඔක්කොම තියෙන්නේ කියලා? සියලු සංස්කාරකයන්ගෙන් සමතයටපත් වෙන්න ඕන. සබ්බ සංඛාර සමතෝ ඒතං සන්තං ඒතං ප්‍රනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. සියලුම සංස්කාරකයන්ගෙන් නිදහස් වුණාට පස්සේ ඒක සාන්තයි, එක ප්‍රණීතයි. එතකොට ඔබ අර සාන්ත භවයේ ප්‍රණීත භව භුක්ති විඳිනවාද? ප්‍රශ්නාර්ථයට මොකද්ද උත්තරේ? මමත්වයේ මරණය. දැන් ගොඩාක් අය කායික වශයෙන් මරණයනේ සිද්ධ කරගන්න, ප්‍රශ්න වලින්, ගැටලු වලින්, නින්දා වලින්, අපහස වලින් බේරෙන්න. ඇත්ත වශයෙන්ම හොඳම දේ තමයි මේ සියලුම සියදි විහානි කරගන්නයි 5000ක් විතර ලංකාවේ. ඔය 5000 එනවනම් මෙහි අපි උගන්වනවා, කියලා දෙනවා ඔබට. කායික වශයෙන් මරණයෙන් නෙමෙයි ඔබට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මමත්වයේ මරණය ඇති කරගත්තනම් ඔය ප්‍රශ්න වල ඔක්කොටම විසඳුම තියෙන. පොඩි ගාන ද යුද්ධෙන් මැරෙනවා ඔක්කොම වැඩි හරියක් මැරෙන්නේ සිංහල අට්ටිය. අනිත් ආගමික හරියට ඇයි හේතුව සිංහල බෞද්ධය සියදී හානි කරගන්නේ? අපිට නිසි චින්තනයක් දර්ශනයක් නෑ. අපි නිකම්ම නිකං ශ්‍රාවක ලේබල් විතරයි. ප්‍රබල දර්ශනයක් නෑ. මනෝවිද්‍යාව දන්නේ නෑ. හැඟීම් වල ස්වභාවය දන්නේ නෑ. ආදරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. ආදරණීය හැඟීමක තියෙන උත්තේජනය කොච්චර කාල පවතිනවද දන්නේ නෑ. ඒ වයි තුල ගැබ්බෙලා තියෙන දේවල් ඕ මුකුත්ම දන්නේ නෑ. ඒ නිසා අපේ මිනිස්සු ආදරය කරන්න දන්නේ නෑ. මේ පව් වෙලාද මේ මම පාරේ ඇවිදගෙන යද්දි මේ කොල්ලෙක් ගෑනු ළමයෙක්ගෙන් අතින් අල්ලගෙන බයිසිකලෙන් ඇවිල්ලා අල්ලගෙන අහනවා මට. ඉක්මනට කියනවා තමයි ආදරේද නැද්ද මට. මං ඇරිලා බැලුවා මේ මොකද්ද වෙන්නේ කියලා. අර ගෑනු ළමයා කියනවා අර අර හාමුදුරු කෙනෙකුට යනවා පස්ස බලනවා මේ මොනවද කරන්නේ පාර බඳ කියලා. නෑ මට දැනගන්න ඕනේ. දැම්ම කියනවා දැම්ම කියනවා. මට හිතෙන්නේ මිනිස්සෙක් පිළිවෙතේ ඉන්නේ පිහියකුත් තිබ්බද කොහෙ. ආදරේ මං කොල්ල කරාවේ. ඒ වගේ තමයි. ඒකට හේතුව, ඒක තමයි හේතුව. දැන් අර මෝඩ ගැල්ලමෙක්ුණුත් මේ වෙලාවයි කිව්වොත් එම නෑ හරේ මේ කියලා අර මේ පියෙන් අයිනෝ. ඒ වෙලාවට බේරෙන්න හරි එක්ක මොනවා හරි කියලා බේරලා යන්න ඕන ඥානවන්ත කමකට. එහෙම අවස්ථාන වෙන්නේ. හ්ම්. විශ්වවිද්‍යාලේ එහෙම ළමෙක් නෑ කිව්වයි කියලා 48 වතාවක්ද ඔහෙ දැනලා. ගැල්ලමෙයි. හරි භයානකයි ඔය. ඒ ප්‍රේමය කියන දේ නමින් එන්නේ තමන්ගේ තිබෙන්නා වූ ආසාවල් ටික. සැබෑ ලෙසින් ප්‍රේම කරනවා කියලා කියන්නේ ආදරය කරනවායි කියන්නේ තවත් කෙනෙකුට පිහිට වෙනවායි කියන එක. මේ තවත් කෙනෙක්ගේ තියෙන ආස්වාදය හරි රූපය හරි ධනය හරි බලය හරි කීර්තිය හරි තමන් කඩා ගන්නවායි කියන එක නෙමෙයි. අර ගෑල්ලමෙකුට එහෙම ආදරය කරනවායි කියලා කියන්නේ මොකද? එයාගේ රූපෙට, එයාගේ ශබ්දයට, ගන්ධයට, රසයට, බලයට, ඒ තියෙන දේවල් වලට. එහෙම නැතුව එයාට පිහිට වෙන්න ඕනේ කියලා නෙමෙයි. එතකොට සැබෑනිසින් ආදරයක් කරනවා දක්වනවා කියන්නේ තව කෙනෙකුට පිහිට වෙන්න, පිළිසරණ වෙන්න. ඈ? එහෙම නැතුව මේ දේවල් මේ කරගන්න නෙමෙයි කියන එක. දැන් ආසාවයි කියන එකයි ওই දේවලු තේරෙන්නේ නැති වුණාට පස්සේ මිනිස්සුන්ට සිදුවෙන දේවල්. ඔය සියදි විහානි කර ගැනීම වල තියෙන්නේ එවැනි දේවල්. ඒ වගේම තමන් මැරිලා හරි අනුන් අඬවන්න, අනුන්ට ඇත්ත පෙන්වන්න හරි දක්ෂ පුජ්‍යලයෝ ඉන්නවා. ඒ වගේම ආත්මීය වටිනාකමක් අඳුන ගන්න නැති වුණා. එහෙම දේවල් වලට මිනිස්සු පෙළඹෙන තමන්ගේ ආත්මීය ලොකු වටිනාකමක් දෙන්න ඕන. දැන් රහතන් වහන්සේලා වගේ අය වුණත් අර යම් කිසි රෝගාබාධ නිසා, පහසුතාවයක් නිසා, පීඩාවක් නිසා මේ ජීවිතෙන් සමුගන්නෝ. දැන් ඔය එක්තරා විදිහක සියදිවි විහානි කර ගැනීමක් නොවුනත් ඔය පිරුණුවන් පෑම කියලා කියන්නේ මැරෙන්න කලින් නිරුද්ධ වෙලා යෑම. ඒ සියදිවි විහානි කර ගැනීම නෙවෙයි. මොකද එතන මේ හානි වෙන්න දිවියක් නැහැ. එයා කයින් නිදහස් වීම පමණ එතනින් සිද්ධ වෙන්නේ. ජීවිතය කියලා එකක් එතන තිබුණ නැහැ. ජීවිතය කියලා එකක් නැහැ එතන. මහසේ නිරෝධ සමාපත්තිය දක්වාම අර සම්මා සමාධි ගුණය දියුණු කරගෙන ගිහිල්ලා එතන මේ සමාධිය දියුණු කරන මේක රූප සමාධියක් නෙමෙයි. අනිත් ඔක්කොම තියෙන රූප සමාධිය. සංඥාවක් ඇති නැති ස්වභාවයේ සමාධියක් නෙමෙයි මේක, සංඥා නිරෝධයක්. සංඥා වැඩිවීමක් නෑ මේකේ. නාම රූප භාවනාවක් නෙමෙයි. දැන් ඔය ඔක්කොම භාවනාවන් වල තියෙන්නේ නාම රූප දෙයක්. ඒ කියන්නේ නිමිත්තක් දෙනෝ, ඔය උග්ඝහ නිමිත්ත, ප්‍රතිභා නිමිත්ත ආදී කියලා. ඒ කියන්නේ නිමිත්ත, මොකක් හරි නිමිත්තක්. ඒක ආලෝක වේවා, වර්ණ වේවා, හැඩ හෝ වේවා, නිමිත්තක දෙන. ඒ නිමිත්තක් කියලා කියන්නේ නාම රූප දෙකක්. ආලෝකය කියන රූපෙට ආලෝකය කියන නම දීලා භාවිත කරනවා. නාම රූප දෙක කියන්නේ ඒකට. දැන් ශරීරයත් නාම රූප දෙකක්. ඒකෙත් තියෙනවා හැඩයක් තියෙනවා, රූපයක් තියෙනවා. හැමදේම නාම රූප. ඒකට අධ්‍යාත්මික නාම රූප නිරෝධෝ කියපු එක මේ අධ්‍යාත්මිකව තියෙන දෙයක් මිසක් මේක බාහිරින් තියෙන දෙයක් වුණා නම් එහෙම නැති කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම මැරෙන්න ඕන. එහෙනම් අපේ හාමුදුරුවෝ මේ කයටයි හිතටයි නාම රූප කියන්නේ කියලා අර කරලා තියෙන්නේ මේ කිරිකලයට ගොම බින්දුවක් දාලා. මේ කොහොමද නාම රූප නිරෝධ කරන්නේ? කයට හිතට නාම රූප කියන්නේ. ඒ නිරුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. අර ආධ්‍යාත්මික අර නාම රූප දෙක, උපාදාන නාම රූප දෙක කියන එක නිවැරදි විදිහට අවබෝධය ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ දේශනා කරන ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් තේරුම් ගත්තනම් ඒක නිරෝධ කරන්න පුළුවන්. මේක දහමක් නෙමෙයි. මේක ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. මේක සංකල්පයක් නෙමෙයි. සංකල්ප ලෝකේ බේද බින්න වෙලා ප්‍රස්ස වලින් තැවෙන ලෝකයේ සියලු සංකල්ප වලින් නිදහස්ව නිවහල්ව ජීවත් වීමේ වටපිටාව ඇති වෙන අපූර්වත්වයේ දහම. මේකට පදනමක් නැහැ. ධර්මයේ පිහිටි තැනක් නැහැ. ධර්මයට පාඩම් මාලාවක්, සූත්‍ර මාලාවක් නැහැ. අරක වැරදි කියලා කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කිසිම ආගම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඔක්කොම ආගම් ඔක්කොම වචන එක හා සමානයි. ඔක්කොම විද්‍යාවයි තියෙන්නේ. ඒක තමයි සමානත්වය. ඔක්කොම සංස්කෘතියෙන් එක හා සමානයි. ඔක්කොම තියෙන්නේ අවිද්‍යාවයි. එතකොට එකක්වත් අපි අතාරින්න ඕන භෞතිකවාදී ක්‍රමයට නෙමෙයි ඒක. ඒ විදිහට ඉඳිපුනා ගෝත්‍රිකයෝ ගෝත්‍රිකයෝ ඇඳුම් වලින් ඉඳිපුවාවේ, මේ සීතල රටවල් වල ඒ ඇඳුමින් හිටපුවාවේ, මධ්‍ය දේශවල එසේ ඉඳිපුවාවේ. අධ්‍යාත්මික වෙනසක් ඇති කරගන්න තියෙන්නේ සිතයි නිදහස් වෙන්න ඕන, බාහිර ලෝකේ නොයි. සිත නිදහස් කරගන්න බලන්න. මේ නිදහස ටික වෙලාවක් පුරුදු කරන්න. නිහඬව සංසම් හොඳයි. තෙරුවන් සරණයි. හැම දිනාටම සියලුම දේශනාවන් අවබෝධ කරගෙන ඒ කරුණවල තියෙන නිදහස තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. අන්තර්ජාලය තුල ශ්‍රී ලංකා බුදුබණ නමින් දාලා තියෙන දේශනාවල් ඒව ශ්‍රවණය කරන්න පුළුවන්. ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කර ගැනීමෙන් පමණක්ම ජීවිතේ පූර්ණත්වයට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. එපමණකින් ඔබට මේ ලෝකයේ තිබෙන ලකූම දායාදේ, ලකූම ධනය ලැබුණා කියන එකවරක මම හිතන්නේ මේ නොතරැයියක් ලෝකේ තියෙනව නම් වැඩිම වටිනාකමකින් අන්නේ නොතරැයිය ඇදීමට වඩා ප්‍රබල සැනසෙල්ලක් තියෙන අපේ ඉන්න ලෝක වැඩිම වටිනාකමකින් තියෙන නොතරැයිය ලැබුණ සමහරලාට නේද මොනවා හරි heart trouble එහෙම වෙන්න පුළුවන්. ඒව මේක එහෙම දෙයක්වත් නැති මහා පුදුම සියලු සතර මහා නිදානේ ලැබුණා කියලා කියන මන් දන්නේ. සතර මහා නිදානේ කියලා ඉතින් අපේ එක එක නිර්වචන තියෙනවා. ඒ හැමදේම ලැබීම තමයි සතර මහා නිධාන කියන්නේ. සමහර අය සම්පත් ගැන කතා කරනවා, සමහර අය අධ්‍යාත්මික චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා. අන්න ඒ වගේ පුදුමාකාර ලාභයක් ඒ ලාභය ලබන්න ඔබ හැමදෙනාම වෙහෙස මහන්සි වෙන්න කැපවීම කරන්න කියලා අපි මතක් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.